ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට.
වයස අවුරුදු 12ත් 15ත් වයස් කාණ්ඩවල ළමුන් මේ වන විට දැඩි සාර්ථක බවක් දක්නට ලැබෙන ඕස්ට්‍රේලියානු COVID-19 එනත් කරන වැඩපිළිවෙල සඳහා ඇතුළත් කිරීම පසුගියදා සිදු වුණා. මේ සම්බන්ධයෙන් යම් පිරිසක් තුළ ගැටලුකාරී තත්ත්වයක් නොපැවතුනත් ඇතැම් දෙමාපියන් හට තම දරුවාට මේ කොවිඩ් එන්නත ලබා දීම සම්බන්ධයෙන් යම් චකිතයක් තිබෙනවා. ඉතින් මේ හේතුවෙන් මේ COVID-19 එන්නත ළමුන් සඳහා කොයිතරම් දුරකට ආරක්ෂිතද යන්න සම්බන්ධයෙන් අද දවසේදී අපි SBS සිංහල සේවෙන් අවධානය යොමු කිරීමට කල්පනා කරා. මේ සඳහා අදත් අප සමග සුපුරුදු පරිදි සම්බන්ධ වී සිටිනවා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ළමා රෝග විශේෂඥ චන්දිමද අල්විස් වෛද්‍යතුමන්. අයිබෝන් කියලා ඔබ වදත් පිළිගන්නවා වෛද්‍යතුමනේ SBS සිංහල සේවයට.
අයිබෝන් ලිපුණ.
හොඳයි වෛද්‍යතුමනේ, එහෙමනම් මේ COVID-19 එන්නත ළමුන් හට ලබා දීම කොයිතරම් දුරකට ආරක්ෂිතද කියන කාරණාවත් එක්කම අපි අපේ සාකච්ඡාව ආරම්භ කරමු.
දැන් ලිපුණ, මේ ඔයාගේ ප්‍රශ්නෙට ඍජු පිළිතුරක් දුන්නොත්, දැනට අපි ඉදිරියේ තියෙන වෛද්‍ය විද්‍යාත්මක වාර්තා දත්ත අනුව, ඊළඟට අපිට තියෙන මේ ඒ දැනුම අනුවත් කියන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි දැනට ඔස්ට්‍රේලියාවේ අනුමත කරලා තියෙන එන්නත් වලින් එන්නත් දෙකක්, ඒ කියන්නේ ෆයිසර් එන්නත සහ මොඩර්නා එන්නත, ඔය එන්නත් දෙකම වයස අවුරුදු 12 සහ 15 වයස් පරතර අතර ඉන්න ළමුන්ට හොඳටම ආරක්ෂාව සපයනවා සහ හොඳටම ප්‍රතිශක්තිය සපයනවා. ඊට අමතරව එන්නත් ලබා දීම හොඳටම ආරක්ෂා සහිතයි කියන එක තමයි පිළිගැනීම වෙලා තියෙන්නේ. දැන් ඒ කියන්නේ මේක ඇත්තටම හොඳටම ඉෆෙක්ටිව්, ඒ වගේම හොඳටම සේෆ් කියලා. දැන් ඇත්තටම මේ ප්‍රකාශය අපි කරන්නේ මෙන්න මේ පදනම ඇතුව. දැන් මම කලින් වතාවකදී ඔයගොල්ලන්ට කියලා තියෙනවා, දැන් එන්නතක් හරි ඕනෑම ඖෂධයක් ඔස්ට්‍රේලියාවට පැමිණියාම ඒක ඉස්සෙල්ලම මේ TGA එහෙම නැත්නම් Therapeutic Goods Administration කියන ආයතනය මගින් තමයි ඒක සුදුසු දෙයක්ද කියලා සලකලා බලන්නේ. ඉතින් අපි කතා කරන එන්නත් දෙකට TGA ආයතනය, Pfizer එන්නතටයි Moderna එන්නතටයි TGA ආයතනය පහුගිය මාසය ඇතුළත තමන්ගේ අනුමැතිය දුන්නා. අවුරුදු 12ක් 15ක් අතර දරුවන්ට මේ එන්නත් දෙක ලබා දෙන්න පුළුවන්. ඊට අමතරව ඔස්ට්‍රේලියාවේ තවත් ආයතනයක් තියෙනවා, මේ නමත් ඔයගලන්ට නිතරම අහලා ඇති, අටාජි කියලා. අටාජි කියලා කියන්නේ එන්නත් සඳහාම එන්නත් ගැන විතරක්ම බලන ටෙක්නිකල් ඇඩ්වයිසරි ගෲප් එකක් තියෙනවා. ඒකට තමයි කියන්නේ ඔස්ට්‍රේලියන් ටෙක්නිකල් ඇඩ්වයිසරි ගෲප් ඔන් ඉමුනයිසේෂන් කියලා. ඉතින් මේ අටාජි කියන ආයතනයත් අගෝස්තු මාසෙදී ෆයිසර් සහ මොඩර්නා කියන එන්නත් දෙක වයස අවුරුදු 12ත් 15ත් අතර දරුවන්ට දෙන්න පුළුවන් කියලා අනුමත කරා. ඉතින් මේ අනුමත කරලා තියෙන්නේ ඉතාමත්ම විනිවිද පෙනෙන විදිහට මේ විද්‍යාත්මක සාක්ෂි ඔක්කොම ටික සලකලා බලන්න. දැන් ඊට අමතරව මේ අවුරුද්දේ මැයි මාසෙදී එක්සත් ජනපදයේ තියෙන මේ එන්නත් අනුමත කරන ආයතනය, ඒ කියන්නේ FDA කියන එක, ඒගොල්ලන් මේ එන්නත අවුරුදු 12ක් 15ක් වයස් කාණ්ඩවල දරුවන්ට දෙන්න පුළුවන් කියලා අනුමත කරා. ඊට පස්සේ එංගලන්තේ සහ මේ යුරෝපයේ තියෙන ආයතනයක් යුරෝපියන් මෙඩිකල් ඔතොරිටි කියලා, ඒගොල්ලොත් මේ එන්නත් දෙකම අර 12-15 වයස් කාණ්ඩයට දෙන්න අනුමත කරලා තියෙනවා. මේ ඔක්කොම අතරව ලෝක සෞඛ්‍ය සංවිධානයේ තියෙනවා SAGE කියලා ආයතනය. ඒගොල්ලොත් මේ එන්නත්වල සාර්ථකත්වය සහ ඒවායේ තියෙන ආරක්ෂා බලන ආයතනයක්. ඒගොල්ලොත් මේ එන්නත් දෙක, ඒ කියන්නේ ෆයිසර් කියනවනම් ෆයිසර් සහ මොඩර්නා කියන එන්නත් දෙක අවුරුදු 12ක් 15ක් වයස් කාණ්ඩයේ ළමුන්ට දීමට සුදුසුයි කියලා නිර්දේශ කරලා තියෙනවා අනුමත කරලා. ඉතින් මේ ඔක්කොම දිහා බැලුවම අපිට මං හිතන්නේ හොඳටම කියන්න පුළුවන් මේ වැක්සීන් එක ඉෆෙක්ටිව්, ඒ වගේම ඒක බොහෝ දුරට ආරක්ෂිතයි කියලා.
හොඳයි වෛද්‍යතුමනි, දැන් මේ දක්වා මේ සෑම COVID-19 එන්නතක් සඳහාම පරීක්ෂණ වලට බඳුන් උනේ වැඩිහිටි පුද්ගලයන්. ඉතින් දරුවන් සඳහා මේ ආකාරයේ වෙනම පරීක්ෂණ නොපැවැත්වීම හේතුවෙන් මේ එන්නත් දරුවන්ට ලබා දීම සුදුසු බවට තීරණය කරන්නේ කුමන ආකාරයේ වෛද්‍ය කරුණු පදනම් කරගෙනද කියලත් අපි කැමති ඔබතුමන්ගෙන් දැනගන්න.
දැන් ඇත්තටම මේක ගැනත් හොඳට පැහැදිලිව දැනගන්න එක ඉතාමත්ම වැදගත්. මොකද මම මුලින් සාකච්ඡාවකදී කියලා තියෙනවා ඕනෑම ඖෂධයක් එන්නතක් අධියර කීපයකින් තමයි කියලා මේ අනුමත කරන අවස්ථාවට එන්නේ. ඒ අධියරවල් ඇත්තටම හතරක් තියෙනවා. මේ අධියරවල් වලට ෆේසස් කියලා කියනවා. ෆේස් 1, 2, 3, 4 කියලා අධියරවල් හතරක් තියෙනවා. දැන් අපි දන්නවා ෆේස් 1 ට්‍රයල් එකදී සාමාන්‍යයෙන් නිරෝගී වැඩිහිටියන් තමයි සම්බන්ධ කරගන්නේ. එතකොට මේ ෆයිසර් සමාගමයි මොඩර්නා සමාගමයි ෆේස් 1 ට්‍රයල්ස් වලදී සම්බන්ධ කරගෙන තිබ්බේ නිරෝගී වැඩිහිටියෝ. ඒ කියන්නේ අවුරුදු 18ට වැඩිය වැඩි අය. හැබැයි ෆේස් 2 සහ ෆේස් 3 ට්‍රයල්ස් වලදී ඒගොල්ලෝ මේ එන්නත් සඳහා ළමුණු සහභාගි කරගෙන තියෙනවා. එතකොට ඒ සහභාගි කරන කියන තියෙන ළමයි ඇත්තටම අවුරුදු 12ට වැඩි ළමයි. දැන් ෆයිසර් ට්‍රයල් එක කියවලා බැලුවම හොඳටම පේනවා ඒගොල්ලෝ අවුරුදු 12ත් 15ත් වයස් කාණ්ඩේ ළමයි 2260 දෙනෙක් මේ ෆේස් 2 සහ ෆේස් 3 කියන ට්‍රයල්ස් වලට සහභාගි කරගෙන තියෙනවා. ඒක හින්දා මේ ට්‍රයල්ස් වලට අවුරුදු 12ත් 15ත් ළමයි සහභාගි කරගෙන තියෙනවා කියන එකයි දැනට අපිට තියෙන දත්තු වලින් පේන්නේ. ඒක හින්දා මේ එන්නත ඒ වයස් කාණ්ඩයට නිර්දේශ කරන එක ගැන ඇත්තටම පුදුමයට පත් වෙන්නේ.
හොඳයි වෛද්‍යතුමනි, එහා සමාන ප්‍රශ්න තමයි දැන් මේ COVID-19 එන්නත්වල පවතින සාර්ථකත්වය පරීක්ෂා කිරීම සිදුවන්නේ කොයි ආකාරයෙන්ද කියලා අපි කැමැති දැනගන්න.
හරි. දැන් මම කියවනේ මේ ෆේස් 2 3 ට්‍රයල්ස් වල ෆයිසර් එන්නත 2260 දෙනෙක් දීලා තියෙනවා කියලා. එතකොට ඒගොල්ලෝ හොයාගත්තා පළවෙනි එන්නත දීලා දෙවෙනි එන්නත දීලා දවස් 7ක් ගියාට පස්සේ ඒ සහභාගි වෙච්ච COVID ෆයිසර් එන්නත ලබාගත්ත කිසිම දරුවෙක්ට අවුරුදු 12ත් 15ත් ඉන්න කෝවිඩ් බැලඳුනේ නැහැ කියලා. ඒ හින්දා ඒගොල්ලෝ කියනවා එන්නත් දෙකම ලබාගෙන නම් මේ වයස් කාණ්ඩේ ඉන්න අයට කෝවිඩ් වැළඳීමේ ඒක 100% සාර්ථකයි කියලා. ඒ එන්නත් දෙකම ලබාගෙන තියෙනවා. ඒ වගේ මේගොල්ලෝ හොයාගෙන තියෙනවා එක එන්නතක් ලබා දීලා තියෙනවා නම් ඒ එක එන්නතක් ලබා දීපු කාණ්ඩේ කට්ටිය 3 දෙනෙක්ට කෝවිඩ් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ට්‍රයල් කරනකොට අපි කියවනේ එන්නත ලබා දෙන කාණ්ඩයකුත් ඉන්නවා, ප්ලසීබෝ එකක් ලබා දෙන. ඒ කියන්නේ එන්නතක් නොවන දෙයක් ලබා දෙන කාණ්ඩයකුත් ඉන්නවා. ඒ කාණ්ඩ කට්ටිය 12 දෙනෙක්ට කෝවිඩ් හැදිලා තියෙනවා. ඒකෙන් ඒගොල්ලෝ දැන් මං කිව්වා එන්නත දීපු අයගේ කාණ්ඩ 3 දෙනෙක්ට හැදිලා තියෙනවා. එන්නත නොදීපු අයගේ කාණ්ඩ 12 දෙනෙක්ට හැදිලා තියෙනවා. ඒකෙන් ඒගොල්ලෝ කියන්නේ එක එන්නතක් විතරක් ලබා කියනවා නම් ඒකෙන් 75% මේ එන්නත සාර්ථකයි කියලා. දැන් එකම දේ දැනගන්න ඕන මේ ෆේස් 2 3 ට්‍රයල්ස් කරලා තියෙන්නේ අපි මේ දැන් කතා කරන ඩෙල්ටා වේරියන්ට් එක එන්න කලින්. ඒ කියන්නේ ඩෙල්ටා වේරියන්ට් එකට ආවට පස්සේ දත්ත නෙමෙයි මම ඒ ඉදිරිපත් කරන්නේ. ඉතින් ඩෙල්ටා වේරියන්ට් එක එන්න කලින් පැහැදිලිවම පෙන්නලා දීලා තියෙනවා මේ එන්නත දෙකම ලබා දීලා තියෙනවා මේ අවයස් කාණ්ඩයේ අයගෙත 100% සාර්ථකයි කියලා. ඊට අමතරව තව විදියක් තියෙනවා මේ සාර්ථකත්වයේ මානෙ. ඒ අනිත් විදිය තමයි ලේ පරීක්ෂාවක් කළා ඒගොල්ලෝ බලනවා මේ නියුට්‍රලයිසින් ඇන්ටිබඩි කියන්නේ. ඒ කියන්නේ කෝවිඩ් වලට විරුද්ධව නිෂ්පාදනය වෙන මේ ප්‍රතිදේහය කොච්චරක් ශරීරයේ තියෙනවා. ඉතින් ඒගොල්ලෝ මේ අවුරුදු 12ත් 15ත් අතර ළමයින්ගේ ලේ පරීක්ෂණ කරලා බලුවම ඔයාලින් තියෙනවා මේ එන්න දෙක දුන්නම නියුට්‍රලයිසින් ඇන්ටිබඩි එහෙම නැත්නම් ඒ කෝවිඩ් වල විනාශ කරන්න පුළුවන් ප්‍රතිදේහ ඉතාමත් විශාල ප්‍රමාණයක් මේ දරුවන්ගේ ශරීරය ඇතුලේ රිපද වෙලා තියෙනවා කියලා. ඒක තමයි අපි දැනට දන්න දත්ත වලින් තියෙන තත්ත්වය.
හොඳයි වෛද්‍යතුමනි, දැන් මේ COVID-19 එන්නත ළමුන්හට ලබා දීමෙන් පසු ඔවුන්ට ඇතිවිය හැකි සහ දෙමාපියන් අවධානය යොමු කළ යුතු ලක්ෂණ එහෙම නැත්නම් සයිඩ් ඉෆෙක්ට්ස් මොනවද කියලාත් අපි කැමති ඔබතුමන්ගෙන් දැනගන්න.
මම දැන් මෙතෙක් වෙලා කතා කරගෙන හිටපු ට්‍රයල් එකටම යන්නම්. ඒ කියන්නේ ෆේස් 2 3 ට්‍රයල් වලට 2200ක් සහභාගි කරගෙන කරපු ට්‍රයල් එක. දැන් ඒකෙදි පෙනිලා තියෙනවා ඉන්ජෙක්ෂන් එක ගහපු තැන කැක්කමක් එන්න පුළුවන් කියලා. ඒක දැන් ඉතින් අපේ මේ ඔස්ට්‍රේලියාවේ ඉන්නේ ගොඩක් අයද මේ එන්නත විදලා තියෙන හින්දා ඒගොල්ලෝ දන්නවා මේ වෙන කැක්කම කොයි වගේ එකක්ද කියලා. ඒ වගේම උණ එන්න පුළුවන් කියලා. තුන්වෙනි එක ඉසරදයක් එන්න පුළුවන් කියලා. ඒ වගේම තද්ද මහන්සි ගතියක් එන්න පුළුවන් කියලා. දැන් ඔය ෆේස් 2 සහ ෆේස් 3 අවස්ථාවේදී ෆයිසර් එන්නත දීපු අවුරුදු 12යි 15යි අතර කාණ්ඩේ අයට මම මේ කියපු ඇඩ්වර්ස් ඉෆෙක්ට් හතර තමයි ඇති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඉන්ජෙක්ෂන් එක ගහපු තැන කැක්කුම, ඊළඟට උණ, ඊළඟට ඉතරාදේ, ඊළඟට මහන්සි ගතිය. ඊට පස්සේ ෆේස් 4 මේ ට්‍රයිල් එක ෆේස් 4 එකක් තියෙනවා. ඒ කියන්නේ ෆේස් 4 එකේදී තමයි විශාල ප්‍රමාණයකට එන්නත් ලබන්නේ. දැන් ඇත්තටම කියනවා නම් අවුරුදු 12යි 15 වයස් කාණ්ඩයේ අය මිලියන 4කට විතර මේ mRNA එන්නත්, ඒ කියන්නේ ෆයිසර් සහ මොඩර්නා එන්නත් ලබා දීලා තියෙනවා. ඒ ගොඩක් ඇමරිකාවේ නැති. හැබැයි තව ලෝකයේ වෙනත් තැන්වලත් මේ එන්නත් ලබා දීලා තියෙනවා 12යි 15 කාණ්ඩය. දැන් මේවා ඒක තමයි ෆේස් 4 කියලා කියන්නේ. ඒ අවස්ථාවේ මේ මිලියන මං කියවනේ මිලියන 4කට විතර දීලා තියෙනවා කියලා. ඒ කියන්නේ මේ වයස් කාණ්ඩය මිලියන 4කට විතර දීලා තියෙනවා කියලා. එතකොට ඒගොල්ලන්ට දකින්න ලැබිලා තියෙනවා මේකත් ඔයගොල්ලෝ අහලා ඇති මේ මයෝකාඩයිටිස්. එහෙම නැත්නම් හෘදයේ වස්තුවේ මාංශ පේශියේ පොඩි ආසාදනයක් එන්න පුළුවන් තත්ත්වයක් දැකලා තියෙනවා කියලා. හැබැයි ඒක ඇති වෙලා තියෙන්නේ ඉතාමත්ම සුළු පිරිසක්. අවුරුදු 12-15 කාණ්ඩේ ඉතාමත්ම සුළු පිරිසකට තමයි මේ මයෝකාඩයිටිස් කියන තත්ත්වය ඇතිලා තියෙන්නේ. ඉතින් මේ මයෝකාඩයිටිස් සත්‍යචුණ ඇති වෙනවා නම් අපි දැනගන්න ඕන දේ තමයි මේ දෙවෙනි වැක්සින් ඉන්ජෙක්ෂන් එක ගහලා දවස් 7ක් ඇතුළත සාමාන්‍යයෙන් පපුවේ කැක්කුමක් එහෙම නැත්නම් හටි ගැටියක් ආවොත් ඒ දරුවව අපි වහාම රෝහලකට ගෙනියනවා. හැබැයි මේ මං කියපු මයෝකාඩයිටිස් ගැන දැනගන්න තියෙන දේ ඒක ඉතාමත්ම පහසු විදියට ප්‍රතිකාර කරලා බේර ගන්න පුළුවන් තත්යක් හැටියට තමයි සඳහන් වෙන්නේ. හැබැයි ගොඩක් විට සමහරට රෝහලට ඇතුල් වෙරීමට ඉඩ වෙන්න තියෙනවා. මේක ඉතාමත්ම සුළු පිරිසකටයි වෙන්නේ. හැබැයි ඒක මතක තියාගන්න එක වැදගත් කියලා මම හිතනවා. ඊට අමතරව මේක දැකලා තියෙන්නේ ෆේස් 4. එහෙම නැත්නම් ලොකු පිරිසකට මේ එන්නත ලබා දුන්නා. දැන් ඒකෙන් අපිට තේරෙන අනිත් කාරණේ තමයි ලෝකේ මිලියන 4ක් විතර මේ වයස් කාණ්ඩේ ඉන්න අය මේ mRNA එන්නත් ඒ කියන්නේ ෆයිසර් හරි මොඩර්නා හරි ලබා දීලා තියෙනවා. ඉතින් ඒකින්ද AI ඇති වෙන සංකූලතා මොනවද? ඒ වෙන්න පුළුවන් කොච්චර ප්‍රමාණයකටද කියලා මම හිතන්නේ අපිට හොඳ අවබෝධයක් තියෙනවා. මට කියන්න අවශ්‍යතාවයක් තිබ්බා තව දෙයක්. ඇයි අපි ළමුන්ව එන්නත් කළ යුත්තේ කියලා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් දැනගෙන හිටිය දේ තමයි ළමයින්ට කොවිඩ් අසනීප හැදෙන තියෙන ප්‍රවණතාවය අඩුයි කියන්නේ. ඒ කියන්නේ සසෙප්ටිබිලිටි කියන එක අඩුයි කියන්නේ. ඊළඟට දෙවෙනි එක තමයි මේ අසනීපේ තීව්‍රතාවයත් අඩුයි. ඒ කියන්නේ සිවියරිටි කියන එක අඩුයි. ඊට පස්සේ මේක ළමයි අතර පැතිරීම ප්‍රචාරණය කියන එකත් අඩුයි කියන්නේ. ඒ කියන්නේ ට්‍රාන්ස්මිසිබිලිටි එකක් අඩුයි. ඉතින් එතකොට ප්‍රශ්නේ තියෙන්නේ එහෙම අඩු තත්ත්වයක් තියෙන දරුවන්ට ඇයි අපි එන්නතක් ලබා දෙන්නේ කියලා. හැබැයි ඉතින් මේ ඩෙල්ටා වේරියන්ට් එක ආවම අපි දැක්ක දේ තමයි ගොඩාක් ළමයි අද මේ රෝගයට ගොදුරු වෙලා තියෙනවා. සාමාන්‍ය පිරිසක් රෝහල් වලට ඇතුල් කරන්න වෙලා තියෙනවා. ඉතාමත්ම සුළු පිරිසක මේ රෝගය උස්සන්න තත්ත්වයක්, තදබල තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒක හින්දා අපි මෙච්චර කලක් දැනගෙන හිටිය ළමයින්ද මේක අඩුවෙන් හැදෙන්නේ, මේකේ තීව්‍රතාවය අඩුයි, ප්‍රචාරය වෙනවා අඩුයි. එහෙම වුණාට දැන් අද අපිට තියෙන දත්ත අනුව පේනවා ඒකෙන් උනත් ළමයින්ට ලොකු කරදරයක් වෙන්න පුළුවන් කියලා. ඒකෙන්ද මම හිතනවා මේ එන්නත දරුවන්ට ලබා දීම ඉතාමත් වැදගත් කියලා. ඉතින් අවුරුදු 12ත් 15ත් අතර දරුවන්ට තමයි මේක අනුමත වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ට දැන් ලබා දීම හොඳටම වැදගත් කියලා. අනික මේක අනිවාර්යෙන්ම දැන් අපිට පැහැදිලිව පේන දේ තමයි මේක ළමයින්ගේ අධ්‍යාපනයටත් කෙලින්ම බලපානවා. එතකොට මේ එන්නත ලබා දීලා කියනවා නම් ස්කෝල අරින්න පුළුවන්, ස්කෝල වලට ළමයින්ම යවන්න පුළුවන්. ඒ විදිහට හිතුවොත් මේ ෆයිසර් සහ මොඩර්නා එන්නත ළමයින්ට ලබා දීම ඉතාමත්ම වැදගත්. ඒ එන්නත් දෙකම හරිම සාර්ථකයි. ඒ වගේම ඒ එන්නත් වලින් ඇති වෙන සංකූලතා ගැන මම පැහැදිලි කිරීමක් කරා. එහෙම තද සංකූලතා ඇති වෙන්නේ ඉතාමත්ම සුළු ප්‍රමාණයකට කියන එක තමයි අද වර්තාවලිත්.
හොඳයි වෛද්‍යතුමනි, අපි දැන් කතා බහ කරමින් සිටියේ මේ අවුරුදු 12ට වඩා ඉහළ ළමුන් සම්බන්ධයෙන්. දැන් වයස අවුරුදු 12න් 15 ළමුන් සඳහා එන්නත් ලබා දීමක් මේ වෙනතෙක් නොපැවතීම මත ඔවුන් සම්බන්ධයෙන් මේ COVID-19 කාලය තුල පවතින තත්ත්වය කුමක්ද යන්න පිළිබඳව අපි කැමති අවසාන වශයෙන් ඔබෙන් දැනගන්න.
ඇත්තටම කියනවා නම් mRNA වෙන්නත් නිෂ්පාදනය කරන සමාගම් එක Pfizer සහ Moderna සමාගම් දෙක දැන් ට්‍රයල් පටන් අරගෙන තියෙන්නේ මාස 6ට ඉහළ දරුවන්ට. ඒගොල්ලන් ඒගොල්ලෝ වයස් කාණ්ඩ තුනකට බෙදාගෙන මාස 6 සිට අවුරුදු 5, දැන් අවුරුදු 5 සිට අවුරුදු 11, ඊළඟ අවුරුදු 12ට වැඩි දැනටත් කෙරලා ඉවර වෙච්ච එක බෙදාගෙන ඒගොල්ලන්ට Pfizer හා Moderna හරි එන්නත ලබා දීමේ ට්‍රයල්ස් දැන් මාර්තු මාසේ නම් පටන් අරගෙන තියෙන. මට දැනගන්න පුළුවන් දත්තරුව මම දැකපු දේවල් අනුව මට තේරෙන්නේ අම්මලා දරුවන්ව පෝලිමේ සං යනවලු ට්‍රයල්ස් වලට ළමයින්ව සහභාගි කරගන්න. එච්චර ලොකු උනන්දුවක් මීට කලින් කවදාවත් කිසිම ට්‍රයල් එකකට ඒගොල්ලෝ දැකලා නැහැ. ඉතින් ඒක හින්දා මම හිතන්නේ මේ ෆයිසර් ට්‍රයල් එකේ ප්‍රතිඵල ඔක්තෝබර් මාසයේ එළියට එයි කියලා තමයි හිතන්නේ. ඉතින් ඒ ට්‍රයල් එකේ ප්‍රතිඵල සාර්ථක වුණොත් මාස 6ට ඉහළ දරුවන්ට මේ එන්නත ලබා දීමේ ශක්තියක් හැකියාවක් ලැබෙන්න පුළුවන්. මම දැන් ඉස්සෙල්ලා මේගොල්ලෝ දෙයි අවුරුදු 5 සිට අවුරුදු 11 අතර දරුවන්ට මේ එන්නත ඒක සාර්ථක වුණොත් ඊට පස්සේ ඊට වැඩිය අඩු වයස් කාණ්ඩවලට යයි. ඊට අමතරව මොඩර්න සමාගම තමන්ගේ එන්නතේ ට්‍රයල් කරන එක ස්ථානයක් හැටියට ඔස්ට්‍රේලියාවත් තෝරගෙන තියෙනවා.
හොඳයි, වයස අවුරුදු 12ත් 15ත් වයස් කාණ්ඩවල ළමුන් ඔස්ට්‍රේලියානු COVID-19 එන්නත් කරන වැඩපිළිවෙල සඳහා ඇතුළත් කිරීම පදනම් කරගනිමින් COVID-19 එන්නත ළමුන් සඳහා කොයිතරම් දුරකට ආරක්ෂිතද යන්න සම්බන්ධයෙන් තමයි අද දවසේදී අපි කතා බහ කරමින් සිටියේ. මේ සඳහා අපත් සමග සම්බන්ධුනේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ළමා රෝග විශේෂඥ චන්දිමද අල්විස් වෛද්‍යතුමන්. එවනම් වෛද්‍යතුමනි, ඔබට සමුදෙනවා, ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී ව්‍යාකාරයෙන් SBS සිංහල සේවයත් සමග සම්බන්ධ වුණාට.
ආයුබෝවන් නිපුණ.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.